ඊළඟට අපිට ඉතා වැදගත් සාමාන්‍ය ජීවිතයට විද්‍යුත් උපකරණවල කාර්යක්ෂමතාවය හා බලශක්ති සංරක්ෂණයට ඇති දායකත්වය. දැන් අපි ඉස්සර නිවෙස්වල භාවිත කරේ සූත්‍රිකා බල්බ. සූත්‍රිකා බල්බයකින් කෙරෙන්නේ ටංස්ටන් වලින් හදපු සූත්‍රිකාවක් තියෙනවා. මේ සූත්‍රිකාව හරහා විදුලි ධාරාව ගමන් කරන විට ඒ සූත්‍රිකාව රත් වෙලා ආලෝකය නිකුත් කරනවා. එතකොට මේ සූත්‍රිකා බල්බවල කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. ඒ වගේම ආයු කාලයත් ඉතාම අඩුයි. ආයු කාලය පැය 1200ක් විතර වෙන්නේ. එක් දස් දෙසියක් කියන්නේ අවුරුදු තුනක්. සොරි. මේ පැයක් දස් දෙසියක් කියන්නේ දින ගණන ගණනය කිරීමක් අපිට කරන්න පුළුවන්. දිනකට පැය 24යි 24න් බෙදීමින් නේද? පහ 50ක් වෙනවා. ඊළඟට අපි ඊළඟට භාවිත කළා සූත්‍රිකා බල්බ් වලට පස්සේ ප්‍රතිදීපන බට ටියුබ් ලයිට් කියන ඒවා. මේ ටියුබ් ලයිට් වල කලින් කතා කරන ලද සූත්‍රිකා බල්බේ වොට්ටගේ 60ක් වෙනවා නම් ඒ ආලෝක ප්‍රමාණයම ලබා දෙන්න නම් ප්‍රතිදීපන බටය වොට් 22ක් පමණ වෙන්න ඕනේ. එහෙම භාවිත කරන විට ආයු කාලය ප්‍රතිදීපන බටේ පැය 3000ක් පමණ වෙනවා. ප්‍රතිදීපන පහන් වලට පස්සේ CFL බල්බ් භාවිතයට පැමිණියා. CFL බල්බ් එම ආලෝක ප්‍රමාණයම ලබා දෙන්න නම් වොට් 11ක් 13ක් වැනි වොට් අගෙන් යුතු බල්බ භාවිත කළ යුතු වුණා. හැබැයි CFL බල්බ් වල ආයු කාලය කලින් බල්බ දෙකටම වඩා වැඩි වුණා. පැය 8000ක් විතර වුණා. එතකොට දින වශයෙන් ගත්තාම දින 300කට වැඩි යගයක්. ඊළඟට නවතම දැනට භාවිත වෙන්නේ වැඩිපුරම LED විදුලි පහන්. මේවා සැහැල්ලු වෙනවා, බිඳෙන්නේ නැහැ, කැඩෙන්නේ බිඳීම ඉතාම අඩුයි. ඒ වගේම ආයු කාලය වැඩි. ඒ වගේම ක්ෂමතාවය අඩුයි. නමුත් ඒ ආලෝක ප්‍රමාණයම මෙයාට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ආයු කාලය පැය 50000ක් විතර වෙනවා. දළ වශයෙන් ගත්තම දින 2000ක් විතර වෙනවා. දින 2000ක් විතර කියන්නේ අවුරුදු 6ක් විතර වෙනවා. ඉතින් අපි දන්නවා එහෙමනම් LED බල්බ භාවිතය අපිට වැඩි කාලයක් බල්බ පිලිසි නොයා භාවිත කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි අවධානය යොමු කරමු. එතකොට මේ කාර්යක්ෂමව ආලෝක කරන පද්ධති සඳහා LED විදුලි පහන් භාවිතය ඉතාම වාසිදායක වෙනවා මේ අනුව බලපුවහම. ඒ වගේම විදුලිය භාවිත කරන ආහාර පිසීම සඳහා භාවිත කරන උඳුන් වල තාපය අපිට යාම නිසා කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. තාපන දඟර භාවිත වන පැරණි උඳුන් කාර්යක්ෂමතාවයෙන් අඩුම වෙනවා. ජලය රත් කිරීම වැනි කටයුත්තක් සඳහා ඉතාම කාර්යක්ෂමව මේ ගිල්ලුම් තාපකයේ භාවිත කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ගිල්ලුම් තාපකයේ ජලය තුල ගිල්වා තමයි රත් කිරීම සිදු කරන්නේ. එනිසා දඟරේ උපදින මුළු තාපයම ජලයට ලැබෙනවා. අපි දන්නවා මේ පැරණි එහෙම නැත්නම් අතීතයේදී භාවිත කරා හොට් ප්ලේට් දැනට සමහර තැන්වල භාවිත වෙනවා තාපන පලක ඒ වගේම තාපන පලක සහිත උඳුන් තාපහානි වීම නිසා අඩු කාර්යක්ෂමතාවය ඒවයි තියෙනවා. ශුද්ධ තරංග උඳුන් මයික්‍රෝවේව් අවන් සෑම ආහාර පිසීමක් සඳහා භාවිතය අසීරු වූවද තාපය නිපදවන්නේ ආහාරය තුළදී නිසා ඉතාම කාර්යක්ෂම වෙනවා මයික්‍රෝවේව් උඳුන්. නමුත් මේ මයික්‍රෝවේව් වල තියෙන ශරීරයට තියෙන බලපෑම නිසා අද මේවා භාවිතයත් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙමින් පවතිනවා. Right. ඊළඟට නිවසේ සිසිලස ලබා ගැනීම සඳහා සීලින් විදුලි පංකාවලට වඩා මේසල විදුලි පංකා වඩා කාර්යක්ෂම වෙනවා. මොකද සීලින් විදුලි පංකා වල ලෝහ පැටි එහෙම නැත්නම් ලෝහ තටු තමයි භාවිත වෙන්නේ. ඒවා බරයි. නමුත් මේස විදුලි පංකාවල ප්ලාස්ටික් පැටි එහෙම නැත්නම් මේ ඒවේ පැටි හැටියට භාවිත වෙනවා ප්ලාස්ටික්. එතකොට ඒ නිසා බර අඩුයි, ලබා දෙන්න ඕනේ බලය අඩුයි. නමුත් අර සුලම් ප්‍රමාණයම ලබා ගන්න පුළුවන්. ඒ නිසා බලශක්ති අඩු බලශක්තියක් පරිභෝජනය කරමින් වඩා කාර්යක්ෂමව අවශ්‍ය කාර්ය ඉටු කර ගැනීමට පුළුවන් වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට හිතලා සුදුසු උපකරණ භාවිත කිරීම අනාගත බලශක්ති අර්බුදය අඩු කර ගැනීමට අපිට දායක වෙන්න පුළුවන්. ඊළඟට තමයි යම් විදුලි උපකරණයකට සැපයෙන විද්‍යුත් ශක්තියෙන් 40%ක් තාපය ලෙස අපතේ ගියොත්. එතකොට අපි මේ විදුලි උපකරණයෙන් අදාළ කාර්ය සඳහා වැය වෙන්නේ 60%ක ශක්ති ප්‍රමාණයක්. එම නිසා එම විදුලි උපකරණයේ කාර්යක්ෂමතාවය 60%ක් කියලා අපිට දල වශයෙන් සිතන්න පුළුවන්. ඒ නිසා විදුලි උපකරණයක් අපි භාවිතයට ගන්නා ශක්ති ආකාරයේ හැර අනෙකුත් ශක්ති ආකාර හැකි පමණ අවම කිරීම තමයි කාර්යක්ෂමතාවයට ගෙනීම ලෙස හඳුන්වන්නේ. දැන් උදාහරණයක් හැටියට අපේ නිවසේ භාවිත වෙන ගෑස් කුකර් එකේ නිල් පාට දැල්ලක් එනවා නම් නිල් පාට දැල්ලේ තාපය වැඩි. පූර්ණ දහනයක් වෙනවා. නමුත් කහ පාට දැල්ලක් එනවා නම් කහ පාට දැල්ලේ අර්ධ දහනයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා තමයි කාපාට දැල්ලක් එන්නේ. දැලි බැඳෙනවා. ඒ වගේම ආලෝකයේ තියෙනවා. තාපයට අමතරව තාපයේ ප්‍රමාණය අඩුයි. නමුත් නිල් පාට දැල්ලේදී ආලෝකය අඩුයි, තාපය වැඩි. ඒ නිසා අපිට තාපය ලැබෙන්න ඕනේ තැන ආලෝකය ලැබුණට ඇති වැඩක් නැහැ. ඒක අපතේ යාම ශක්තිය. තොර කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට අදාළ ශක්ති ආකාරයේ උපරිම ලෙස ලැබෙනසේ තමයි අපි විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක කරගන්න ඕනේ. ඒ වගේම අපිට යම් යම් ක්‍රියාමාර්ග ගැනීමෙනුත් බලශක්ති සංරක්ෂණය කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් රෙදි මැදීම සඳහා විදුලි ස්ත්‍රික භාවිතයේදී සතියකට පමණ අවශ්‍ය රෙදි එකවර මැද ගැනීම. ස්ත්‍රික්කේ රත් කිරීමට යන විදුලි ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම නිවසේ ඇති විදුලි පහන් අනවශ්‍ය විට නිවා දැමීම මගිනුත් අපිට විදුලි ඉතිරි කරගන්න පුළුවන්. ආලෝකයේ අවශ්‍ය පමණට පමණක් ලබා දෙන වැඩි කාර්යක්ෂමතා ඇති විදුලි බුබුලු භාවිත කිරීමෙනුත් අපිට බලශක්ති සංරක්ෂණයට දායක වෙන්න පුළුවන්. හරි. දැන් ඔබට ඒ කොටස සම්බන්ධයෙන් පැවරුමක් ලැබිලා තියෙනවා. නිවෙස්වල භාවිත කරන විදුලි උපකරණ ලේඛනයක් සකසා ඒවැ විද්‍යුත් ක්ෂමතාවය ඒවා ඉදිරියෙන් දක්වන්න. මේ සඳහා උපකරණයේ අලවා ඇති පිළිවිතර සඳහන් ලේබලයේ උපකරණය සමඟ ලැබෙන උපදෙස් පත්‍රිකාව උපකාර කරගත හැකිය. එසේ නොහැකි අවස්ථාවක වැඩිහිටියෙකුගේ සහාය ලබා ගන්න කියලා කියනවා. ඔබට පරීක්ෂා කරලා මේ සම්බන්ධයෙන් යම් යම් තොරතුරු වාර්තා කරන්න පුළුවන්. හරි. එතකොට විද්‍යුත් උපකරණ හා ජවය හා ශක්තිය කියන පාඩමේ මූලික කොටස ඔච්චරයි. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මෙම පාඩමේ මෙම ඒකකයේ දෙවැනි කොටස හැටියට ගෘහවිද්‍යුත් පරිපථය. ගෘහවිද්‍යුත් පරිපථය කියන්නේ එහෙම නැත්නම් ගෘහස්ත පරිපථය කියන්නේ නිවසේ භාවිත වන විදුලි පරිපථය. එහෙම නැත්නම් ජව පරිපථය. අපි දන්නවා මේ නිවසේ භාවිත වෙන ජව පරිපථයට විදුලිය ලැබෙන්නේ කොහොමද? එතකොට අපි දන්නවා ජාතික විදුලි බල ජාලයෙන් තමයි මේ සඳහා විදුලිය ලැබෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් විදුලි බලාගාර වලින් තමයි විදුලිය ජනනය කරන්නේ. හැබැයි විදුලි බලාගාර වලින් ජනනය කරන්නේ අධික ධාරාවක් යටතේ අඩු විභවාන්තරයක් සහිත ධාරාවක්. නමුත් මේ අධික ධාරාව විදුලි රැහන් වල යවන්න බෑ. එහෙම යවුවොත් ඒ රැහන් රත් වෙලා වැඩි ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා. ඉතින් මෙන්න මේක වළක්වා ගන්න මොකද කරන්නේ? විදුලි සම්ප්‍රේෂණයේදී කරනවා මෙන්න මේ වැඩි ධාරාව අඩු කර ගැනීම සඳහා වෝල්ටීතාවය වැඩි කරගන්න සම්ප්‍රේෂණයේදී. උදාහරණයක් හැටියට විදුලි සම්ප්‍රේෂණයට පෙර කිලෝවෝල්ට් 132 හෝ කිලෝවෝල්ට් 120 වැනි ඉහළ විභවයකට නම්වා ජාතික විදුලි බල ජාලය මගින් දිවයින පුරා බෙදා හරිනු ලබනවා. ප්‍රාදේශීය උපපොළවල් එහෙම නැත්නම් උප බෙදහැරීමේ මධ්‍යස්ථානවලදී මේ කියන වොට් අගය තවදුරටත් අඩු කරගන්නවා කිලෝවොට් 33 කිලෝවොට් 11 වැනි අගයන්ට. එතකොට අපිට නිවසට සැපෙන්නේ 230 විභවන්තරයක් යටතේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්. එහි සංඛ්‍යාතය හර්ට්ස් 50. එතකොට මෙන්න මේ නිවසේ මූලික ජව සැපයුමේ විශේෂ ලක්ෂණ තමයි විභවන්තරයේ 230යි ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ඒ සංඛ්‍යාතය හර්ට්ස් 50යි. සජීවී සහ උදාසීන රැහන් යන රැහන් දෙකකින් තමයි විදුලිය සැපයන්නේ. පැහැදිලිද? මූලික ජවසපීමේ ලක්ෂණ කිව්වම ওই ලක්ෂණ තුන තියෙනවා. විභවාන්තරයේ ඊළඟට සංඛ්‍යාතය, ඊළඟට ප්‍රත්‍යාවර්තද සරලද ඒ ආදී ලෙස. ඊළඟට අපි අවධානය යොමු කරමු අපේ නිවස කෙරෙහි. අවධානය යොමු කරමු ඔබට බලන්න පුළුවන් ඔබගේ පෙළ පොතේ 10:3 රූපයේ කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. කොහොමද මේ විදුලි සම්ප්‍රේෂණය නිවස තුල සිදුවෙන්නේ කියලා. අපි බොහෝ විට දැකලා තියෙනවා පාරේ රැහැන් තුනක් දැක ගන්න පුළුවන්. මේකේ රැහැන් දෙකක් භාවිත කරලා නිවසට තනි රැහැනකින් විදුලිය සපයනවා. හැබැයි මේ තනි රැහැනේ ඇතුළත තව රැහැන් දෙකක් තියෙනවා. සජීවී රැහැනයි උදාසීන රැහැනයි ලෙස. හරි. තනි රැහැනකින් විදුලිය සපයනවා. මේ විදුලිය ලක්ෂණ මොනවද? වෝල්ට් 230යි, සංඛ්‍යාති හර්ට්ස් 50යි, ප්‍රත්‍යාවර්තක ධාරාව මූලික ජවසපයමට ලැබෙන. එතකොට මේ රැහැන් වලින් විදුලිය ප්‍රධාන ස්විචේට ලැබුණාම සෝරි ඉස්සලාම් ලැබෙන්නේ නිවසෙන් පිටත ඇති අධිධාරා පරිපත බිඳිනේට. එහෙම නැත්නම් කලින් අපි සඳහන් කරපු වචනේ තමයි සේවා විලායකයට. අධිධාරා පරිපත බිඳිනේ, එහෙම නැත්නම් සේවා විලායක. මෙන්න මේ සේවා විලායකයට සම්බන්ධ වෙනවා සජීවී රැහෙන. එහෙම නැත්නම් ලයිව් එක. රතු පහට රැහෙන. එතකොට මේ සජීවී රැහෙන හරියට පියුස් එකක් වගේ. සෝරි. අධිධාරා පරිපත බිඳිනේ පියුස් එකක් වගේ. ඒ හරහා වැඩි ධාරාවක් යන්න ගත්තොත් ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාවක්, ඇම්පියර් 40ක් විතරට වඩා වැඩි ධාරාවක් යන්න ගත්තොත් මේ පරිපත බිඳිනේ ස්වයංක්‍රීයව ඔෆ් වෙනවා. එහෙම නැත්තම් මේක පරණ ආකාරයට සේවා විලායකයක් තිබ්බොත් මේකේ කම්බිය උණු වෙලා ද්‍රව වෙලා යනවා. මේකල විසන්ධි වීමක් සිදු වෙනවා. හරි. අපි ඊළඟට බලමු මේ ගෘහ විද්‍යුත් පරිපථයේ, ගෘහස්ත පරිපථයේ මූලික උපාංග. බාහිර මෙහෙම නැත්නම් පරිසරයේ ඉඳලා නිවසේ කෙළවර දක්වාම තියෙන උපාංග ටික. ඒතර මුලින්ම බෙදහැරීමේ රැහැන් මගින් විදුලිය සපයනවා. ඒ විදුලිය යනවා ප්‍රධාන වශයෙන්ම අධිධාරා පරිපථ බිඳිනේට. අධිධාරා පරිපථ බිඳිනේ මගින් ඒ හරහා යනවා විදුලි මීටරේට. විදුලි මීටරයේ මගින් යනවා නිවස තුලට. නිවස තුලින් විදුලිය ලබා ගන්නේ වෙන්කරණේ, එහෙම නැත්නම් ප්‍රධාන ස්විචේ මගින්, එහෙම නැත්නම් මේන් ස්විචේ මගින්. මේන් ස්විචේ මගින් විදුලිය දෙනවා සේමා ශේෂ ධාරා පරිපථ බිඳිනිය, එහෙම නැත්නම් පැන්නුම් ස්විචය, අපි ට්‍රිප් ස්විචය කියන එක. ඊළඟට කෙවෙනි, එහෙම නැත්නම් අපි කියනවා මේවට ප්ලග් එකක් කියලා. විදුලි පහන් බල්බ කියලාත් කියනවා. ස්විච තියෙනවා. භූගත සන්නායක තියෙනවා. මෙන්න මේවා තමයි අපේ නිවසේ භාවිත වන ගෘහස්ථ පරිපථයේ තියෙන ප්‍රධාන උපාංග. අපි නැවත කියනවා නම් විදුලි රැහැන් තියෙනවා, සේවා රැහැන් තියෙනවා, අදිදාරා පරිපථ බිඳිනිය තියෙනවා, ඊළඟට වෙන්කරණය, එහෙම නැත්නම් මේන් ස්විචය, එහෙම නැත්නම් විලායක සහිත ප්‍රධාන ස්විචය කියලාත් කියනවා. ඊළඟට ශේෂ ධාරා පරිපථ බිඳිනිය, එහෙම නැත්නම් පෑනුම් ස්විචය, එහෙම නැත්නම් මේකට සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි ට්‍රිප් ස්විචය කියලාත් කියනවා. සිංගිති පරිපථ බිඳිනිය MCB කියලා කියනවා. එහෙම නැත්නම් පැරණි ක්‍රමයට විලායක තියෙන්නේ මෙතන. ඊළඟට ස්විච, ඊළඟට කෙවෙනි, ඊළඟට භූගත සන්නායක සහ විදුලි පහන් තමයි මේ ගෘහස්ථ පරිපථයේ අඩංගු වෙන්නේ. එතකොට අපි නිවසට විදුලිය සැපයීමේදී සජීවී රැහැනයි උදාසීන රැහැනයි සහිත රැහැන් දෙකක් සහිත තනි සේවා රැහැනක් මගින් තමයි විදුලිය සැපයන්නේ. ඒක රැහැන් දෙක තියෙන තනි රැහැනක් තුල. මෙම රැහැන් දෙක හරහා ලැබෙන විද්‍යුත් ධාරාව නිවස තුල ඇති පරිපථයක් හරහා අවශ්‍ය උපකරණ වලට සැපයන. ඉතින් ඒකේ පැහැදිලි රූප සටහනකුත් ඔබගේ පෙළපොතේ 36 වෙනි පිටුවේ පහලින් දැක්වෙනවා. ඒකේ දැක්වෙන්නේ අදිදාරා පරිපථ බිඳිනේ තියෙනවා, විදුලි මීටරේ තියෙනවා, ඊළඟට හරි ඊළඟට අපි බලමු. දැන් මේ උපකරණ සම්බන්ධයෙන් යම් යම් ප්‍රයෝජන පරිපථයේ තියෙන මේවායි තියෙන වැදගත්කම පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මුලින්ම මේ සේවා රැහැන් මගින් විදුලිය සැපේනවා, සජීවී රැහැන යනවා අදිදාරා පරිපථ බිඳිනේ හරහා. අදිදාරා පරිපථ බිඳිනියත් ස්වයංක්‍රීය විවෘත වන ස්විචයකින් තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඇම්පියර් 40කට පමණ උපරිම ධාරාවකට ගලා යා හැකි පමණ තමයි මේක සකස් කරලා තියෙන්නේ. මේ ඇම්පියර් 40ට වඩා විශාල ධාරාවක් මේ හරහා ගලා ගියොත් හදිසියේවත් අකුණක් ගහලා වැඩි ධාරාවක් මේ හරහා ගලා ගියොත් පරිපථ බිඳිනිය මගින් ධාරා විසන්ධි කරනවා. මෙහෙම විසන්ධි කළොත් තමයි විසන්ධි වුණොත් තමයි නිවසේ ඇභ්‍යන්තර උපකරණ ආරක්ෂා වීම සිදු වෙන්නේ. ඉන්පස්සේ ධාරාව වැඩි ධාරාවක් ඇතුළට යාම වළකිනවා. හරි, එතකොට කලින් පරිපථයේදී භාවිත වුණේ සේවා විලායකයා. ඒකෙදී අග්‍ර දෙක සම්බන්ධ වෙන්න භාවිත වුණා කම්බියක්. ඒ කම්බිය සමහර අවස්ථාවලදී ද්‍රව වුණාම නිවසිවියට කැමති ආකාරයේ කම්බියක් ඒ දෙක සම්බන්ධ කරන්න දාන. ඉතින් එහෙම දැම්මොත් අපිට යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙයි. ඊළඟට අපි අවධානය යොමු කරමු ඔබගේ පෙළපොතේ 138 වෙනි පිටුවේ ඉහලින්ම දැක්වෙනවා විදුලි මීටරය සම්බන්ධයෙන්. අපි දැනට අත්විඳලා තියෙන ආකාරයට නිවසේ භාවිත වෙන විදුලි උපකරණ ප්‍රමාණය වැඩි වෙන්න මේ විදුලි මීටරේ කැරකෙන වාර ගණනක් වැඩි වෙනවා. ඒ වාර ගණන වැඩි වෙන්න මේකේ පරිමාණය දර්ශකයට අනුව ගණන සඳහන් වීම අදාළ කවුන්ට් වීමක් මෙතනදී සිදු වෙනවා. ඒ අනුව ඒ අගයට අදාළව ගෙවීමක් නිවෙස් හිමියා විසින් සිදු කරනු ලබනවා. එතකොට විදුලි මීටරෙන් පරිභෝජන ප්‍රමාණය අනුව පාරිභෝගිකයාගේ මුදල් අය කරනු ලබනවා. භාවිත වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනිනු ලබන්නේ කිලෝ වොට් පැය යන ඒකකේ, එහෙම නැත්නම් kWh යන ඒකකේ. ඊළඟට මේ විදුලි මීටරෙන් පස්සේ මේ සේවා මේ රැහෙන් දෙක සම්බන්ධ වෙන්නේ නිවසේ ඇතුළතට. එහෙම නැත්නම් නිවෙස් සීමියාට අයිති කොටසට තමයි සම්බන්ධ වීම සිදු වෙන්නේ. දැන් අපි කලින් කතා කරපු උපකරණ දෙක, එහෙම නැත්නම් අදිදානා පරිපථ බිඳිනියත් විදුලි මීටරයත් අයිති වෙන්නේ විදුලි බල මණ්ඩලයට. මේ උපකරණ දෙකට අපිට, එහෙම නැත්නම් අදිදානා පරිපථ බිඳිනියයි විදුලි මීටරයටයි අපිට නිවෙස් හිමියා රැගෙන ගහන්න බෑ. ඒවයි යම් දෝෂයක් වුණොත් අපි විදුලි බල මණ්ඩලයට දැනුවත් කිරීමකින් පසු ඒ අය විසින් ඒවා අලුත්වැඩියා කිරීමක් සිදු කරනු ලබනවා. නමුත් ඉන් පස්සේ නිවසේ තුල තියෙන උපකරණ පිළිබඳ වගකීම අප සතුයි. ඒවායි අලුත් වැඩියාව අප සතුයි, නිවෙස් හිමියන් සතුයි. එතකොට නිවෙස් හිමියා සතු ප්‍රධානම පළවෙනි උපකරණය තමයි වෙන්කරණය. එහෙම නැත්නම් විදුලි මීටරෙන් පස්සේ විදුලිය ලැබෙන්නේ නිවස තුළට වෙන්කරණයට. එහෙම නැත්නම් ඒකට අපි කියනවා ප්‍රධාන ස්විචය කියලාත් කියනවා. එහෙම නැත්නම් මේන් ස්විචය කියලාත් කියනවා. හරි. එතකොට අපි අද දින මේ දක්වා මේ උපකරණ සම්බන්ධයෙන් කතා කරනු ලබනවා. ඊට පස්සේ අපි නැවත මේ වෙන්කරණයේ සිට මේ ගෘහස්ත පරිපති ඉතිරි කොටස තවත් දිනයකදී වඩා සවිස්තරවම කතා කරනු ලබනවා. ඔබට යම් යම් ගැටළු සහගත අවස්ථා මතු වුණහොත් ඒවා निराකරණය කරගන්න පෙළ පොතත් සමග පැහැදිලිව මේ පාඩම් වලට සවන් දීමෙන් ඒවා එම ගැටලු निराකරණය කරගත හැකියි අපි විශ්වාස කරනවා. ඔබට ජය. ස්තුතියි.